समन्ताचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजत् सुनन्तु सग्गमुखदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं पूजनीय इतिगम हे मरतन अभी हम दुर्वन वहंसी एतिलु महासंगरत्ने अवसराय वासनावंत सत्पुरुष කාරුණික පින්වත්නි ගෙවී යන වස්සාන සමය තුල අදත් මේ පින් ඇති හැම දෙනාම මේ විවේකී ඍණ දවසේ සඳේ යාමයේහි මේ විහාරස්ථානයට එකතු වුනේ අපි ලබාගත් මිනිස් ජීවිතය තව තවත් අර්ථවත් කර ගනිමින් ජීවිතයට උදා වූ පුණ්‍යමේ අවස්ථාවේ මේ ගෙවි යන ජීවිතයේ තුලින් සංසාර ගමනේ නිමාවක් දකින්නට ලෞතුරු මගක් අසා දැනගන්නට ලැබෙනවා නම් ඒ කොච්චර නම් අගේද යන අදහස පෙරටු කොටගෙන කවදත් ජීවිතයට අස්වැසිල්ල පිණිස පවතින සම්බුද්ධ පූජාමය බෝධි වන්දනාමය සූවිසි ගුණ මනසිකාරමය මහා පිංකම් රාසියක් ඒ සමග ජීවිතයකට එකතු කර ගැනීමේ අදහස බලාපොරොත්තු ඇතුවයි. අදත් මේ පින්කම් මාලාවේ දායකත්වයේ දරන්නේ හුඟාත් සාමීන් වහන්සේලාට බොහෝම හිතයිසීව කැපකරු දායක මහත්මයෙකු වගේ හිතයිසී කෙනෙකු සේ ළඟින් ඇසුරු කරන මහා සංඝරත්නයේ හුඟක් ආශ්‍රය කරන තිලක් අබේවර්ධන මහත්මානන් එකමනේ නෝනා මහත්මිය අද මේ පින්කමේ දායකත්වයේ දරනවා. ඒ පින්වතුන් තුළ ඒ පින්කමට තවත් විශේෂ අරමුණක් එකතු කරගත්තා තිලක්කබේ වර්ධන මහත්මානන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ සොමිලතා අබේවර්ධන ආදරණීය මෑණියන් වහන්සේගේ ඒ මාතෘ ගුණය සිහිපත් කරමින් පියදාස අබේවර්ධන දයාබර පියතුමන්ගේ කුතුම් පියසෙනෙහස සිහිපත් කරවමින් එවගේම සහෝදර මලිත් අබේවර්ධන යාදරණීය සොහයුරාණන් සිහිපත් කර ගනිමින් කමනී නොනා මහත්මියගේ ආදරණීය මෑණියන් වහන්සේ ප්‍රේමා බුද්ධදාස මෞතුමියගේ උතුම් ගුණය සිහියට මතකයට ගනිමින් නාලනී වීරරත්න කුඩම්මා මේ වෙලාවේදී සිහිපත් කරගෙන ඒ දෙකුලයන්හි මිය පරලෝගිය ඥාතිහිතයි සීන්ටත් පින් පෙත් පුදන්නෙමි. ඒ හැම දෙනාම සැපතට පත් කරවන්නෙමි යන අදහසත් හෙට දිනේ ජන්මදිනයේ සිහිපත් කරන තිලක්කබේවර්ධන මහත්මයා විශේෂයෙන් මේ පින්කම යොදාගත්තේ සත්පුරුෂ අරමුණකින්. තමන්ගේ ජන්මදිනයේ සිහිපත් වෙන වෙලාවේ මතකයට නැගුණි, අද වගේ දවසක, හෙට වගේ දවසක මා වැනි පුතෙක් මේ ලෝකයට බිහි කළ මගේ ආදරණීය අම්මා මොනතරම්නම් දුකක් දරාගෙනද මාව මේ ලෝකයට බිහි කරන්නට ඇත්තේ. මහත් වූ දුකක් දරාගෙන මේ ලෝකයට මා බිහි කළ ආදරණීය මෑණියන් සිහිපත් කරගෙන මේ ලෝකයට බිහි වූ මා ලෝකයේ ඉහළ තලයකට ඔසවාලමින් මේ තැනට මග කියා දුන් ආදරණීය පියතුමන් මේ වෙලාවේදි විශේෂයෙන් සිහිපත් කරගෙන මිය පරලෝකියත් ඒ අයගේ ආශිර්වාදයේ උපන් දිනේ ලබන දවසේ ලබා ගැනීමේ අදහස ඇති කරගෙනයි මේ පින්කම විශේෂයෙන් සංවිධානය වුණේ. ඉතින් අපි එතුමාගේ උපන් දිනයටත් සුබ පතමින් සෙත් පතමින් සතවර්ෂාධික කාලයක් යෙහෙන් සුවසේ නිදුකින් නිරෝගිව තව තවත් මේ ශාසනයට හිත ඇතිව සසුන් ලැබිව කටයුතු කරන්නට පින්නට දහමට කුසලයට නැඹුරු වන්නට අවශ්‍ය කරන කායික මානසික සුවය සහනය සැනසිල්ල මේ මොහොතේ පටන් ලැබේවා සැලසේවා කියන උතුම් සත් ප්‍රාර්ථනාවත් එක්කර ගනිමිනුයි අපි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව පවත්වන්නට ආරම්භ කරන්නේ. පින්වතුනි, අපි මේ ධර්මදේශනා මාලාවක් හැටියට සුකෝ බුද්ධානං උප්පාදෝ බුදු උපත ලෝකයට සැපතක් යන මාතෘකාව යටතේ ධර්මදේශනා කීපයක්ම පවත්වාගෙන ආවා. අවසානයට කළ ධර්මදේශනාව දැන් හුඟක් දෙනෙකුට අමතක වෙලත් ඇති. පසුගිය සතියේ තෙසැත්තේ ඥාන පූජාවත් ඊට පෙර සතියේ සීල සමාදානයත් නිසා ඒ ධර්ම දේශනා මාලාවත් හැරී ගියා. අපි එදා පින්වතුන්ට සිහිපත් කරලා දුන්නා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත මේ ලෝකයා දුක කියලා හඳුනාගෙන තියෙන්නේ යමක්ද, ඒ දුක කියලා හඳුනාගෙන ගැටෙන දේ පමණක් නොව සැපතයයි හඳුනාගෙන ඇති තැනත් දුකම පවතින බව සැපයයි හිතාගත් තැනද ඇත්තේ සැබෑ සැපතක් නොවන බව අපි පැහැදිලි කරලා දුන්නා. පළඟැටියාට පහන් දැල්ල පෙනෙන්නේ යම්සේද, පළඟැටියාට පහන් දැල්ල ඉතාමත්ම ප්‍රියමනාප සොඳුරු අරමුණක්. ඒ ඈතින් පෙනෙන සොඳුරු අරමුණේ සොඳුරු පහස ලබා ගැනීම සඳහා පියාඹගෙන යන පළඟැටියාට ඒ සොඳුරු පහනේ ආස්වාදය පහස ලද මොහොතේම අත්වන ඉරණම පහන් දැල්ල පාමුල අඬුතටු පිලිස්සී මරණේ අමිහිරි වේදනාව විඳින ආකාරය අපි සිහිපත් කළා. පළඟැටියා පහන් දැල්ල දැක්කේ සුව පහසක් හැටියට, සැප ඇති තැනක් හැටියට, සැප උපදින තැනක් හැටියට. එහෙත් ඔහු බලාපොරොත්තු සැපත වෙනුවට අමිහිරි මරණයේම අත්දැකීම අත්විඳින්නට වූ බව අපි පැහැදිලි කරගත්තා. ඒ වගේම ඔබත් මමත් මේ ලෝකය දකින්නේ පළඟටි දර්ශනයකින්ද යන අදහස අපි මතු කළා. අපටත් මේ ලෝකයේ ප්‍රියමනාප සොඳුරු වස්තු තියෙනවා. දකින රූප, අහන ශබ්ද, දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට ලැබෙන පහස. ඒ සොඳුරු සේ දේ සොයාගෙනයි අපේ ජීවිතයේ හැම මොහොතකම මෙහෙවන්නේ. ඒ ඈතින් දකින සොඳුරු දේවල් සොයාගෙන යන අපිට අපි බලාපොරොත්තු සොඳුරු සැපය ඒ අරමුණු තුලින් ලැබුණද කියලා මෝහයෙන් මුලා නොවි යථාර්ථයෙන් විමසා බැලුවහොත් පළඟැටියා අත්විඳි අත්දැකීමම යම් යම් ආකාරයෙන් අපද අත්විඳින බව සැබෑවක්මයි. අපි යම් දවසක හැඬුවානම් වැළපුණානම් සෝසුසුම් මතුණානම් අපි සිහි කරලා බැලුවොත් ඒ කිනම් අරමුණකින්ද කියලා අපි ප්‍රියයයි මනාපයයි සොඳුරුයයි හඳුනාගත්ත ඒ ප්‍රියමනාප වස්තුවකින්මයි අපට හැමදාමත් ඒ දුක කඳුල වේදනාව සුසුම උරුම වුනේ. එහෙත් ලෝකය කවදාවත් පිළිගත්තේ නෑ, පිළිගන්නේ නෑ ප්‍රිය වස්තුන්ගෙන් දුක එනවා කියන එක. වරක් සවැත් නුවර බමුණු පියෙකුගේ එකම පුතා මිය ගිහිල්ලා ඒ දරුවාගේ මලමිනිය සොහනට ගෙනihin දාලා දුක සංසිඳුවා ගන්න හිතාගෙනයි ජේතවනාරාමයට ඇතුල් වුනේ. බුදුරජාණන් වහන්සේ විමසුවා, මොකද බමුණ සෝකයෙන් දුකෙන් වේදනාවෙන් අද ස්වාමීනි මගේ ප්‍රියමනාප වූ සොඳුරු පුත්‍ර රත්නේ නැති වුණා, මිය ගියා. ඒ පුතුගේ සෝකයෙන් මරණයෙන් වියෝවෙන් ඇති වූ සෝකේනොයි මම මේ මොහොතෙත් පෙළෙන්නේ දැවෙන්නේ තැවෙන්නේ. ඔහොම තමයි බමුණ ප්‍රිය වස්තුන්ගෙන් තමයි දුක එන්නේ. මෙහෙම බුදුරජාණන් වහන්සේ වදාළහම ඒ බමුණට ටිකක් කෝපයක් ඇති වුණා. ප්‍රිය වස්තුන්ගෙන් කොහොමද දුක එන්නේ? ඊට එහාට බුදුරජාණන් වහන්සේ සමග කතා නොකරම පිටව ගියා. ඒ ආසන්නයේ තිබුණු සූදු පළකට ගිහිල්ලා ඒ අය කරුණු විමසුවාම ඔවුන්ට ප්‍රකාශ කළ බුදුහාමුදුරුව ප්‍රිය වස්තුන්ගෙන් තමයි දුක එන්නේ කියලා කිව්වා කියලා. ඒ අයත් හිනා වුණ, මොන පිස්සුද, මොන බොරුවක්ද, ශ්‍රවණ බවත් ගෞතමයන්ට මේ වතාවේ නම් වැරදිලා. යන යන තැන මේ බමුණට ලැබුණේ මෙබඳු උත්තරයක්. ඔහු අනුමත කළා. කොසල් රජුරුවන්ටත් මේ අදහස මේ පණිවිඩය ලැබුණා. කොසල් රජුරුවොත් කල්පනා කළේ ඇත්ත තමයි. ප්‍රිය වස්තුන්ගෙන් කොහොමද දුක එන්නේ? බුදුරජාණන් වහන්සේට මේ වතාවේ නම් මොකක් හෝ වැරදීමක් වෙලා වගේ. කොසල් රජුරුවන්ගේ හිතට දැනුනෙත් එහෙමයි. මල්ලිකා බිසව මේ අදහස දැනගෙන බුදුරජාණන් වහන්සේ යමක් ප්‍රකාශ කළා නම් මහරජ එක වරදින්න විදිහක් නෑ. ඔබම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන්ම කරුණු විමසලා දැනගන්න කියලා කළ හමුවක් පිළිබඳව අපේ ධර්මයේ සඳහන් වෙනවා. එනිසා පින්වතුනි අපි ටිකක් මෝහයෙන් මුලා නොවි ගැඹුරින් අපි අපව විමසා බැලුවහොත් අපි හඬලා වැළපිලා දුකටපත් වෙලා තියෙන්නෙම ප්‍රියමනාප වස්තුවක් ළඟමයි. එනිසා ප්‍රියමනාප හැම වස්තුවක් තුළම අපට ප්‍රියමනාප බවකින් පෙනුනට ඒ තුළු සැඟවුණු ධර්මතා පහක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. පළඟැටියට පහන් දැල්ල පෙනුනේ සොඳුරු බවකින්. හැබැයි ඒ පහන් දැල්ලේ තියෙන බිහිසුණු බව පළඟැටියට පෙනුනේ නෑ. සොඳුරු බවකින් පෙනුනට එහි තිබුණේ බිහිසුණු බවක්. පහන් දැල්ලට ලං වෙච්ච පළඟැටියට සොඳුරු බව වෙනුවට අත්විඳින්න වුණේ එහි තිබූ නපුරු බව. ඒ වගේ අපටත් මේ ලෝකයේ අපි ඇසුරු කරන ප්‍රිය වස්තුන් තුළ අපට නොපෙනුණත් පවතින සැබෑ යථාර්ථය බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් අවබෝධ කොට ලෝකයාට සැප පිණිස දේශනා කොට වදාළා. උන්වහන්සේ එහිදී අපට ධර්මතා පහක් උගන්වා වදාළා. අප ප්‍රියයයි මధుරයයි සොඳුරුයයි හඳුනාගත් යම් වස්තුන් වේද ඒ හැම දෙයක්ම ජරා ධර්මයක්, දිරණ දෙයක්. ඔබට තාම කවදාවත් නොදිරණ සොඳුරු වස්තුවක් හම්බ වෙලා නැහැ. දිරණ දෙයක්මයි, මහලු වෙන දෙයක්මයි ඔබ සොඳුරු වස්තු හැටියට තෝරාගත් හැම දෙයකම තියෙන ලක්ෂණය. ඒ වගේම ඔබ සොඳුරු යයි හඳුනාගත් කිසිවක් ලෙඩ නොවන දෙයක් නොවේ, ලෙඩ වෙන දෙයක්. ඔබ තෝරාගත් සොඳුරු වස්තු යමක් වේද ඒ සියල් මරණය කියන ධර්මතාවය උරුම කරගත්ත දෙයක්. ඒ වගේම ඔබ සොඳුරු යයි හඳුනාගත් යමක් වේ නම් එය ක්ෂය වන දෙයක්, ගෙවි යන දෙයක්. ඔබ සොඳුරු යයි හඳුනාගත් යමක් වේ නම් එය වෙනස් වෙන, විනාශ වෙන දෙයක්, නොවෙනස්ව පවතින දෙයක් නෙවෙයි. එනිසා අපට පෙනුනත් නොපෙනුනත් අපි හඳුනාගත් අපට හමු වෙච්ච හැම දෙයකම රැඳුණු පවතින ගින්නේ නපුරු රළු පහසමෙන් සොඳුරුසේ පෙනුණත් පවතින යථාර්ථයේ තමයි දිරණ බව, ලෙඩ වෙන බව, මියෙන බව, ක්ෂය වෙන බව, වෙනස් වෙන බව. ඒ ධර්මතා පහ කිසි විදිහකින් වෙනස් කරන්න බෑ. ගින්න සොඳුරුයි කියලා පළඟැටිය ලං වුණාට ගින්නට සිසිල් වෙන්න බෑ. පළඟැටිය ලං වෙන්නේ මගේ සොඳුරු පහස බලාගෙනයි කියලා පළඟැටිය කෙරේ අනුකම්පාවෙන් කරුණාවෙන්වත් ගින්නට සිසිල් වෙන්න බෑ. අපි සොඳුරුයි කියලා, මధుරයි කියලා, ප්‍රියයි කියලා, මනාපයි කියලා ලං කරගත්තට ඒවැ පවතින යථාර්ථය ධර්මතාවය වෙනස් වෙන්නේ නැහැ, වෙනස් කරන්න බෑ. එනිසා ඒවා බුදුහාමුදුරුව හඳුන්වුවා අලබ්බනීය ධර්ම කියලා. නොලැබිය හැකි ධර්ම, දිරණ දේ නොදිරාවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. හැබැයි ඊට වෙන්නේ නැහැ. ලෙඩ වෙන දේ ලෙඩ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ ප්‍රාර්ථනාව ඊට වෙන්නේ නැහැ. මැරෙන දේ මැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ ප්‍රාර්ථනාව ඊට වෙන්නේ නැහැ. ක්ෂය වෙන දේ ක්ෂය වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒක ඊට වෙන්නේ නැහැ. වෙනස් වෙන නැසෙන දේ වෙනස් නොවේවා නොනැසේවා කියලා ප්‍රාර්ථනා එකතු කරන්න පුළුවන්. ඒවා කිසි දිනක ඉෂ්ට කරගන්න ලැබෙන්නේ නැහැ. එනිසා ඒවට කියනවා අලබ්බනීය ධර්ම, නොලැබිය හැකි ධර්ම. එනිසා අපි මේ ලෝකයේ තුල ඇසුරු කරන හැම දෙයක යථාර්ථය, හැම දෙයකම සැබෑව අපි දැන හිටියත් නොදැන හිටියත් මේ ධර්මතාවයන්ගෙන් යුක්ත බව. පළඟැටිය පහන් දැල්ල ගැන සැබෑ යථාර්ථය දැන හිටියත් නොදැන හිටියත් පහන් දැල්ලට ලං වුණොත් දවන තවන පුළුස්සන බව ඇත්ත. අපි දැනගත්තත් නොදැනගත්තත් ලං වුණොත් ප්‍රියමනාප සොඳුරුයයි දැඩිසේ මම මගේ මගේ ආත්මය කොට ලං කරගත්තොත් ඒ තමයි දුකට හේතුව. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తత్ర తత్రాభి నందినీ సయ్యతి దం కామతన్నా భవతన్నా విభవతన్నా. ඒ ඒ තැන්වල ඇලෙන බැඳෙන හිත තමයි අපට දුක වේදනාව උරුම කරලා දෙන්නේ. එනිසා අපට මේ කළ දේශනාව, අපි මේ කතා කළේ බොහෝමත්ම සරල සම්මතයකින්. මේ ධර්මයේ මීට වඩා හුඟක් ගැඹුරුයි. අපි දැන් කතා කළේ ප්‍රියමනාප සොඳුරු කෙනෙක් දෙයක් තැනක් කියන සම්මතයේ ඉඳගෙන. ඒ අදහසමයි ඔබට වැටහුනේ. එහෙම සරල තැනකින් හෝ අපි පටන් ගන්න එක හොඳයි. සජීවී අජීවී වශයෙන් යමක් ඔබට ප්‍රියමනාප දේ ඇත්නම් නිතර සිහි කරන්න මෙනෙහි කරන්න ඔබට දුක උපදින වස්තු තමයි ඒ. අර කොසල් රජුරවන්ට බුදුහාමුදුරුව වදාළයිදා මහරජා ඔබට ප්‍රියමනාප වස්තු 10ක් නම් දුක උපදින හේතු 10යි. මහරජා ඔබට ප්‍රියමනාප වස්තු 100ක් නම් දුක උපදින හේතුත් 100ක්. මහරජා ඔබට ප්‍රියමනාප වස්තු 1000ක් නම් ඔබට දුක උපදින තැනුත් 1000ක් තියෙනවා. එනිසා අපට ප්‍රියමනාප සොඳුරු වස්තු යම් තාක්ද ඒ තාක් අපට දුක උපදින්නට හේතු. ඉතින් මේ ලෝකයේ තුල ඒ සරල ධමයක් තුල ඉක්මුණත් අපට පුළුවන්කම තියෙන ඔය අතහැර දාන්න නෙමෙයි. ධර්මමුණ පුරෝධිහා බලලා උඹලා තමයි මට දුක ඇති කරන වස්තු, උඹලගෙන් තමයි මට දුක එන්නේ ඵලයල්ලා හැතට කියලා තල්ලු කරන්න ඕනේ නේ. මේ කියන්නේ ඒ අයව කොන් කරලා වෙන් කරලා පැත්තකට දාලා තනි වෙන්න කියන එක නෙමෙයි. එහෙම ධර්මයක් මේ ශාසනයේ නෑ. අපට තියෙන්නේ නුවණක් අවදි කරගන්න විතරයි. ගිනියම් වෙච්ච ලෝහයක් යකඩයක් ලස්සනට දිලිසෙන. පුංචි දරුවෙක් ඈතින්ම දකිනවා මේ දිලිසෙන දේ. ඒක හරි ලස්සනට දිලිසෙනවා. පුංචි දරුවා දනගාගෙන බඩගාගෙන යයි ළඟට. ඒ ලස්සන දිලිසෙන වස්තුවට අත තියයි. අත තිබ්බොත් පිච්චේ. පිච්චුනොත් දරුවට දුකක් දැනේ, වේදනාවක් දැනේ. ඒ දුක නිසා දරුවා හඬයි. දැන් දරුවා හඬන්නේ දුක දැනුණු නිසා. දුක දැනුනේ ඇයි? පිච්චුණු නිසා. පිච්චුණේ ඇයි? අත තිබ්බ නිසා. අත තිබ්බේ ඇයි? ලස්සනයි කියලා දැකපු නිසා. ලස්සන තැනක්ද ලස්සන දෙයක් හැටියට දරුවා දැක්කේ? යම් දවසක ඒ දරුවා හෝ වෙනත් දරුවෙක් හෝ ඒ ලස්සනට දිලිසෙන තැනම ලස්සනට දිලිසෙන බවකින් පෙනෙද්දිම තේරුම් ගත්තොත්, නුවණක් අවදි කරගත්තොත් ලස්සන තමයි. හැබැයි ලං වුණොත් දවන දවන පුළුස්සන බවින් යුක්තයි කියන නුවණ අවදි කරගත්තොත් ඒ ගින්න නිවන්න ඕනේ නේ. ඒකට වතුරවක් කරන්න ඕනේ නේ. ගින්න තිබියදීම ගින්නට අත තියලා පුච්චගෙන විඳින දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අප සමීපයේ තියෙන හැම දෙයක්ම සජීවී අජීවී දේ ගින්නසේ හඳුනාගත්තොත් ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, කය ධර්ම, වය ධර්මසේ ගින්නක් වගේ. අත තිබ්බොත් ලං වුණොත් දුක කඳුල උරුම වෙනවාමයි කියන නුවණ අවදි කරගත්තොත් අපට පුළුවන්කම තියෙනවා අත තියන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න. අත තිබ්බොත් තමයි පිච්චෙන්නේ. පිච්චුනොත් තමයි දුක දැනෙන්නේ. දුක දැනුනොත් තමයි අඬන්න වෙන්නේ. එතකොට අපට පුළුවන්කම තිබුණොත් ඒ සරල සම්මත දහම තුල මේ ලෝකේ සජීවී අජීවී හැමදේම මෙන්න මේ ධර්මතාවයන්ට යටත් වෙන සබ්බේහි මේපියේහි මනාපේහි නානා භාවෝ විනාභාවෝති පබ්බජිතේන අභින්නම් පච්ච වෙක්කිතබ්බං. ඒක ඉත්‍යාවා පුරුසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා අභින්නම් පච්ච වෙක්කිතබ්බං. අපි හැමෝටම සිහි කරන්න පුළුවන් සියලු මනාප ප්‍රිය වස්තු සබ්බේහි මනාපේහි නානා භාවෝ විනාභාවෝති. ඒ විනාශයට විනාශ වීමට පත්වන බව මං අවබෝධ කරගෙන තිබුණොත්, ගින්න ගින්න හැටියට අවබෝධ කරගෙන තිබුණොත්, නුවණක් අවදි කරගෙන තිබුණොත් මං ඒක දැඩිසේ අල්ලන්න යන්නේ නෑ. අපි දන්නවා ගින්න ගින්න හැටියට දන්නවා නම්, ගිනියම් වෙච්ච බව යමක් දන්නවා නම් අපි ඒක අල්ලන්නේ හිමින්. ආපස්සට අත ගන්න බලාගෙනයි ඒකට ලං වෙන්නේ. හැබැයි ගිනියම් වෙච්ච බව දන්නේ නැති කෙනා ඒක මිරිකලා අල්ලනවා. අල්ලපු ප්‍රමාණයට පිච්චෙනවා. පිච්චුණු ප්‍රමාණයට දුක එනවා. එනිසා අපට පුළුවන්කම තියෙනවා මේ දහමෙන් කියවෙන ගැඹුරට නොගියත් මේ සරල දහම තුල උදේ හවා අපට භාවනා කරන්න පුළුවන් නම්, හිතන්න මෙනෙහි කරන්න පුළුවන් නම්, මේ සජීවී අජීවී ප්‍රියමනාප හැම වස්තුවක්ම ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක්, කය ධර්මයක්, නැසෙන ධර්මයක්, ඒවා මට මගේ මගේ කියලා වෙනස් කරන්න බෑ. බාහිරය ගැන කවර කතාවක්ද, මගේ කියන ශරීරය දන්න තේරෙන වේ කාලේ ඉඳලා කවල පුවල නාවල අන්දල පළන්දල හදාගත්ත මේ කය මට පුළුවන් ද දිරන් නැතුව නවත්ත ගන්න? ලෙඩ වෙන්නේ නැතුව ලෙඩ නොවී තියා ගන්න පුළුවන් ද? මැරෙන්නේ නැතුව අජරාමර වෙන්න පුළුවන් ද? ෂේ වෙන්න නොදී වෙනස් වෙන්න නොදී පවත්වන්න පුළුවන් ද? මට මගේ යයි කියන මේ කයවත් එබඳු ධර්මතාවයන්ගෙන් වළක්වා ගන්නට නොහැකි නම් බාහිරය ගැන කවර කතාවක්ද? මෙන්න මේ බඳු මානසිකාරයක අපි උදේ හවහා යෙදුනොත් අපට යම් දවසක ඔය ප්‍රියමනාප වස්තු දිරා යන වෙලාවට, ලෙඩ වෙන වෙලාවේ, මියෙන වෙලාවේ, ක්ෂය වෙන වෙනස් වෙන වෙලාවේ අපට පුළුවන් වේවි දුක කඳුල උරුම කරගන්න නැතුව ඉන්න. එතකොට අපි දන්නවා මට වුණා නෙමෙයි, මගේ අම්මා තාත්තට, දුව පුතාට, ස්වාමියාට, බිරිඳට, නෑයට වුණා නෙමෙයි, මේක තමයි ලෝකේ උපන් හටගත් හැම දෙයකටම අයිති ධර්මතාවය. අන්න ධර්මතාවයක් හැටියට හඳුන ගන්නවා. ඔකට අපි කියනවා ධර්ම සංවේගය ඇති කර ගන්නවා කියලා. ධර්ම සංවේගය. එතකොට පුද්ගලයෙකුට, කෙනෙකුට මට මගේ දෙයට වුණා කියන අදහස නෙමෙයි. මේක තමයි ධර්මතාවය. මේක ස්වභාවික පොදු ධර්මතාවයේ ධර්ම නියාමය. අන්න එහෙම හිතලා අපට හිතේ සතුටක් ඇති කරගන්න පුළුවන් නම්, එබඳු ධර්ම සංවේගයක් ඇති කරගන්න පුළුවන් නම්, ඒක කුසල සහගතයි. ඒක පුණ්‍ය පක්ෂයටයි අයිති. එනිසා බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා එබඳු තැනකින් අපේ ජීවිතය ආරම්භ කරන්නේ. හැබැයි එතනින් එහාට යනකොට එතන නතර වෙන්න ඕන තැන නෙමෙයි. අපට කෙනෙක් දෙයක් හැටියට, තැනක් හැටියට හම්බ වෙච්ච දේ මොනවද? අපට කරුණ විමසන්න වෙනවා. ඒ ජරා ධර්මයේ ව්‍යාධිත් මරණ ධර්ම පුද්ගලයෙකු මත ආරෝපණය කළත් අපි ඒක බුදුදහමේ බුදුහාමුදුරුවන්ගේ අවබෝධයේ යථාර්ථය නෙවෙයි. මේ ධර්මය තම තම නෙනපමණි. තම තමන්ගේ මට්ටමට ගන්න පුළුවන් එක. එනිසා අපි ওই කතා කරේ තම තමන්ගේ මට්ටමට. බුදු නුවණේ අවබෝධය ඊට වඩා විශිෂ්ටයි. එතකොට අපට මේක ඊටත් එහාට ගිය ධර්මතාවයක් වෙනවා. සත්වයේ, පුද්ගලයේ, කෙනෙක්, දෙයක්, තැනක් කියන අදහස අත්හරින්න වෙනවා. දැන් අපි ධම සසඳන්නේ ගලපන්නේ සත්වයේ, පුද්ගලයේ, දෙයක්, තැනක්, කෙනෙක් කියන සීමාවෙ. ඒ කියන්නේ දැන් අපිට තියෙනව දිරන දෙයක්, ලෙඩ වෙන කෙනෙක්, මැරෙන කෙනෙක්, සේවෙන වෙනස් වෙන කෙනෙක් ඉන්නවා. ඒ කෙනෙක් මතයි අපි මේ ධර්මතාවයේ දිහා බලන්නේ. ඒක සරල දහමක් කියලා කිව්ව එකයි. හැබැයි එතන යථාර්ථයට එනකොට ඒ පුද්ගල භාවයට යටත් නෑ ඒ ධර්මයේ. අපි පුද්ගල භාවයෙන් වෙන් වෙලා මිදිලා ඒ ධහමට එන්න පුළුවන් නම් සැබවින්ම දුක නිවෙන ගමන් මග හෙලි පෙහෙලි කරගන්න පුළුවන් වෙන්නේ එතනදී. අපි උදාහරණයක් අරගෙන බැලුවොත් මේ මගේ අතේ තියෙන දෙයට ඔබට තියෙනවා නමක් කියන්න. මොකද්ද මේකට කියන නම? වටාපත. දැන් මේ කවුරුත් මේකට කියන්නේ වටාපත කියලා. හැමෝම කියන්නේ වටාපත කියලා නේද? දැන් මම අහනවා වටාපත කියලා කියන්නේ මේ ලී කෑල්ල ගලවලා අහනවා මේකටද? ඒකද වටාපත? නෑ. මේ තල් කොළේද වටාපත? මේ ඉටි කොළ කෑල්ලද වටාපත? මේ වටේට ගොතලා තියෙන ඉරුටු ටික, නූල් ටිකද වටාපත? නෑ. එහෙනම් කොහොම වටාපත? දැන් අපි වටාපත නම් දිරනවා, වටාපතයි නැසෙන්නේ, වටාපතයි දවසින් දවස සේවෙන්නේ වෙනස් වෙන්නේ. හර ධර්මතාවයන් ටික වටාපතෙන් බැලුවා නම් ඒ ජරා ධර්මයක් හැටියට බලපු නැසෙන වෙනසෙන දෙයක් හැටියට බලපු වටාපතකෝ ලීයත් වටාපත නෙවෙයි නම් මේ ප්ලාස්ටික් කෑල්ලත් වටාපත නොවේ නම් තල්කොලෙත් වටාපත නොවේ නම් මේ වටේ තියෙන ඉරටු ටිකත් ඒ වටා ගෙතුණු මේ නූල් ටිකත් වටාපත නොවේ නම් වටාපත යනු කුමක්ද? අපි ජරා ධර්මයක් හැටියට නැසෙන වෙනසෙන ධර්මයක් හැටියට වටාපත දිහා බැලුවා නම් කෝවේ දිරණ නැසෙන වෙනසෙන වටාපත? එතකොට අපි වටාපත කියලා හඳුනාගත්තේ මොකද්ද? මොකද්ද ඒකට දෙන්න තියෙන උත්තරේ? එතකොට වටාපතක් නැද්ද එහෙනම්? වටාපතක් නැද්ද? තියෙනවා. කෝ තියෙනවා නම් කොයි එකද? කොයි එකද වටාපත? ඔක්කොම ටික එකතු වුණාම වටාපත. හොඳයි, මම මේ ටික ඔක්කොම කැලී ටික එකතු කරලා මිටියක් බඳලා මේ සුඩින් තියෙනවා. එතකොටත් වටාපත කියනවාද ඒකට? ඇයි ඉතින් ඔක්කොම ටික වටාපත නම් ඒක කොහොම තිබුණා? වටාපත වෙන්න ඕන නේද? ඇයි එතකොට එහෙනම් ඔක්කොම ටික වටාපත නම් මේ කැලී ටිකේ කිසි අඩුවක් නූල් කැලලකවත් අඩුවක් නොකොට මේ ටික ගලවලා මිටියක් බඳලා මම මේ සුඩින් තියෙනවා. කවුරුවත් කියනවාද ඒකට වටාපත කියලා? ඇයි එහෙනම් එතකොට ඔක්කොම ටික එකතු වුණත් වටාපත නම් කොහොම තිබුණත් වටාපත වෙන්න ඕන. එහෙනම් දැන් අපිට හොයාගන්න වෙනව නේද වටාපත කියන්නේ මොකද්ද කියලා? වටාපත කියන්නේ මොකද්ද කියලා හොයාගන්න වෙනවා. ඒක හොයාගත්තොත් මම කියන්නේ මොකද්ද කියලාත් හම්බ වෙනවා. සත්වයා පුද්ගලයා කෙනා දෙයක් කියලා කියන්නෙත් මොකද්ද හම්බ වෙනවා. අන්න ඒ ටික හොයාගත්ත දවසට තමයි අපිට සෝතාපන්න වෙන්න පුළුවන් වෙන්නේ. ඒකට තමයි සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ. සක්කාය දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ඇත්ත හොයාගත්ත දවසට. එතකොට අපි ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක්, කය ධර්මයක්, වය ධර්මයක් කියලා හඳුන්වන්නේ කොතනටද? මේ කොතනද බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ දේශනාව කොතනටද අදාළ වෙන්නේ? අන්න විමසා බලන්න වෙනවා අපිට. අපිට බොහෝ දේ තිබේවි දැනගන්න. එනිසා අපට මේ හැම දෙයක් තුළම හිතන්න යමක් තියෙනවා. අපි හැමදාම සම්මතයේ තුල උපන්න සම්මතයේ තුලම ජීවත් වෙලා සම්මතයේ මුලාව තුලම මිය යනවා. මේ බුද්ධ ශාසනයක් ඇති කාලේ මිනිස් ආත්ම භාවයක් ලැබුවේ ආපහු මැරෙන්න බලාගෙන උපදින්න නෙවෙයි. උපදින්න බලාගෙන මැරෙන්නත් නෙවෙයි. එනිසා අපට තියෙනවා ලොකු වගකීමක් මේ ජීවිතය තුළ නිවන සැනසෙන ධර්මයක් හඳුනගන්න. එහෙමනම් මීට වඩා මට වෙලාව නැහැ. මං මේ ප්‍රශ්නේ තියෙනවා ජූරි සභාවට හොයාගෙන එන්න වටාපත කොහෙද තියෙන්නේ කියලා. ඊයේ සතියේ ප්‍රශ්නයක් දුන්න උත්තර ගෙනවක් දන්නේ කවුරුවත්. ඒකට උත්තර හොයාගත්තා නම් ඒ අයට මේකට උත්තරෙත් හම්බ වෙලා ඇති. ඒ නිසා මට වටාපත කියන්නේ මොකද්ද කියලා හොයලා දෙන්න. එතකොට ඔබට පුළුවන් වේවි මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස්සයන්ගෙන් මිදෙන මගක්. වැඩි ඈතක නෑ නේද? උත්සාහ කළොත්, මහන්සි වුණොත් ඒ මගට පිවිසෙන්න පුළුවන් නේද කියන සැබෑ අදහස අවදි කරගන්න පුළුවන් වේවි. ඈතින් හරි යමක් දකින්න පුළුවන් වේවි. පුළුවන් නේද මේ ජීවිතේ මේ කාර්ය කරගන්න, නිමා කරගන්න. එබඳු ශ්‍රද්ධා මාත්‍රයක් විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන් වුණොත් ඒද ප්‍රමාණවත්. ඒද මහා කුසල බලයක් වෙනවා. එනිසා ඒ ගැන හිතන්න, විමසන්න, තව දුරටත් ඉඩ තබමින් මගේ අනුශාසනාව මේන් නිමාවටපත් කරනවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වීමෙන් මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම ලෞතුරු මගපල නිවන් අවබෝධ කරගෙන මේ සසර කතරෙන් එතර වෙන්නට භාග්‍ය වාසනාව හැමට උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සිද්ධ කරගත්ත මේ උතුම් කුසලයේ මත දිනක බුදුවලවක් සනසන ආර්ය මෛත්‍රිය නාත මෙද්බෝසතාණන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක උපකාරක පින් කැමති සියලු දිව්‍ය රාජ සමූහයාටත් අත්පත් වේවා. දෙවියන්ගේ දිවය සිසුරු වැඩි දියුණු කරගනීවා. පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වායි සත්තු.